ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
පසුගිය සතිය අහවර වෙලා මේ සතියේදී අපි සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුමින් ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වීති කතා බහ කරන්න ඉන්නේ අලුත් මාසයක ආරම්භයත් සමග. අප්‍රේල් මාසයේ පළවෙනි සඳදා තමයි මේ ආකාරයෙන් ඔබ අපි හමුවන්නේ. පුරුදු පරිදි දැන් තොරතුරු විග්‍රහයට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබෝදැසනක් මනෝජ්.
අයිබෝන් සුබෝදැසනක් දිලෘක්ෂි.
ශ්‍රී ලංකේ දේශපාලනයේ නව ප්‍රවණතා හෝ අලුත් ආරංචි පිළිබඳවයි ප්‍රථම භාගයේදී අපි අවධානයට ලක් කරන්නේ. මේ සතිය වෙනකොට වාර්තා වෙනවා පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා අලුත් පක්ෂයක් පිහිටවන්නට දරවපු උත්සාහයක් පිළිබඳව. ඔහු සජබ මන්ත්‍රීවරයෙකුව සිටින අවදියේම ඔහු 43 වැනි සේනාංකය පිහිටවා ගන්න ලැබුවා. ඊට පස්සේ ඔහු කුමාර වෙල්ගම පිහිටවපු නව පක්ෂය නවලංකා පක්ෂයත් එක්ක එකතුව වැඩ කරන්නට සූදානම් කියලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ප්‍රකාශ කළා මේ ඉදිරි පුංචි ඡන්දයට. දැන් ඔහු අලුත් පක්ෂයක් පිහිටවනවා. මොකක්ද මේ වෙනස සහ පාටලීගේ අභිලාෂය? මොනවද වාර්තා වෙන්නේ?
අපි දැක්කා සමගි ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කළා පාටලී චම්පික රණවක හිටපු ඇමතිතුමා. එතුමා සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පුදන්නවා සමගි බල සංධානයේ විදිහට පක්ෂ කීපයක් එක්කාසු වෙලා තමයි සමගි ජනබලවේගය ගොඩනැගිලා තියෙන්නේ. ඔවුන් නායකත්ව මණ්ඩලයක් පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ඒ සමාජිකත්වයේ ධර්මයෙන් හිටියා. පස්සේ ඔහු වෙන දේශපාලන ස්ථාවරයන් පිළිබඳව කතා කළා. ඔබ කිව්වා වගේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වෙච්චි පවුල් දේශපාලනයෙන් තොර රටේ වෙනම ගොඩනැගෙන කණ්ඩායම් වලට මතුවෙන්න ඉඩක් දෙන්න ඕන කියන අදහසින් තමයි 43 වැනි සේනාංකය බිහි කළේ. ඊට පස්සේ ඔබ කියපු නවලංකා පක්ෂයත් එක්ව වැඩ කිරීම පිළිබඳව කතා කළා. දැන් ඊයේ දවසේ ඔහු සඳහන් කරනවා ඔහු අලුත් දේශපාලන පක්ෂයක් බිහි කරන බව. ඒකේ නම එක්සත් ජනරජ පෙරමුණ. අරමුණ මොකක්ද කියලා ඔහු කතා කළා. රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න තමයි එක්සත් ජනරජ පෙරමුණ කියන නව දේශපාලන ව්‍යාපාරය පිහිටවන්නේ කියලා ඔහු සඳහන් කළා. එතකොට ලබන සතියේ මේ පිහිටුවීම සිද්ධ වෙනවා. ඔබ දන්නවා අපේ රටේ දේශපාලනයේ යම් සාකච්ඡා කරද්දී කැපිපෙනෙන සාධකයක් පාටලී චම්පික රණවක හිටපු ඇමතිවරයා. ඔහු විවිධ ස්ථාවරයන් පිළිබඳව අදහස් දක්වමින් හිටියේ. පහුගිය කාලේ ඔහු ආණ්ඩුවට එකතු වෙලා කැබිනට් ඇමතිතුරයක් බාරගනීද කියලා සමහර තැන්වල සාකච්ඡා වෙමින් තිබුණා. ඒ තිල් අර්බුදේ කාලේම විශේෂ ඇමතිවරයෙක් ඔහු සම්බන්ධ වෙලා මේ කරුණු සොයා බලමින් ඉන්නවා, තොරතුරු සොයා බලමින් ඉන්නවා කියලා. දැන් කොහොම වුණත් ලබන මාසේ ඔහු අලුත් දේශපාලන පක්ෂයේ පිහිටවන්න යනවා එක්සත් ජනරජ පෙරමුණ.
හොඳයි, ඒ සම්බන්ධව පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා පළ කරපු අදහස් මේ.
නව දේශපාලන ව්‍යාපාරයක්, නව දේශපාලන පක්ෂයක් රටේ පිහිටවනවා. මොකද මේ රට මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න කුසලතාවය මත පදනම් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවුල්වල උරුමයෙන් දේශපාලනය කරන දේශපාලනයට තිත තියන්න ඕනි. ඒ වගේම පාදට සල්ලි වලින් ලංකාවේ මනාප දිනා ගන්නා දේශපාලනය වෙනස් කරන්න ඕනි. ඒ වගේම සමාජවාදී, ධනවාදී මේ පියල්පැනගේ දෘෂ්ටීන් වෙනුවට නව දෘෂ්ටියක් මත, ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙන යන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒක අපි මැයි මාසයේදී එළිදක්. ඒකේ නම එක්සත් ජනරජය පෙරමුණ. ඒකට පක්ෂ දැනට සහභාගී වෙන්නේ නැහැ. නමුත් අපි විවිධ පුජ්‍යලීන් එක්ක කණ්ඩායම් එක සාකච්ඡා කරගෙන යනවා. ඒක දැනගන්න පුළුවන් මේ මාසේ අපි ඉලක්කන 3 වැනි සතිය.
ශ්‍රී ලංකේ දේශපාලනයේ මේ වෙනකොට සිදුවන වෙනස්කම් පිළිබඳව අපි ටිකක් අවධානයට ලක් කරමු මනෝජ්. විශේෂයෙන්ම ඒ අතින් ගත්තාම අපිට මේ කැබිනට් එකේ ඉතිරිව තිබෙන පත්කිරීම් හා සම්බන්ධනවා මේ සිදුවන්නට යන දේශපාලනික වෙනස්කම්. අපි දන්නවා දැන් කැබිනට් එකේ ඉන්න ඕනේ කැබිනට් අමාත්‍යවරු 30 දෙනෙක්. මේ වෙනකොට 18 දෙනයි පත් කරලා තියෙන, තව 12ක පුරප්පාඩු තියෙනවා. මේ සඳහා විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් බාගැනීම, එතකොට ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් රජයට සහයෝගය පළ කිරීමෙන්ද ඒ පක්ෂවලින් එම මන්ත්‍රීවරුන්ට එල්ලවන විරෝධතා, මේ දෙපාර්ශවය මේ ආකාරයෙන් ක්‍රියා කරන අතරතුරේදී තව අලුතින් සම්බන්ධ කරගෙන මේ හැම එකක්ම ගැටගැහෙනවා. මේ ඉතිරිව තිබෙන කැබිනට් අමාත්‍යවරු 12 දෙනා පත්කිරීම කියන කාරණාව ගත්තාම මොනවද මේ වෙනකොට සිදුවෙමින් යන වෙනස්කම් මේ හා සම්බන්ධව?
ඔව්, දැන් ඔන්න පහුගිය සතියේ පාර්ලිමේන්තුව රැස්වීමේදී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ආණ්ඩුවට සහයෝගය දෙයි කියලා අදහසකුත් තිබුණා. මේ අතර එක්කේ වෙන්නේ අලුත් කැබිනට් අමාත්‍යදුර ලබා දීලා සමගි ජනබලවේගයේ සමහර කණ්ඩායමක් ආණ්ඩුවට සම්බන්ධ කරගනීවි කියන අදහස. ඒ අතරේ දිගින් දිගටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ඇමතිවරුන්ට ඇමතිවරු ලබා දෙන්න කියන ඉල්ලීම කරා. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වගේ හිටපු ඇමතිවරු පිළිබඳව කියුණා ඔවුන්ට තනතුරු ලබා දෙන්න කියලා. කොහොමුණත් දැන් කියවෙනවා සිංහල අලුත් අවුරුද්දට කලින් මේ කැබිනට් සංශෝධනය කරන්න දැනට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම සුළු දේශපාලන පක්ෂ සමගි ජනබලවේගය නියෝජනය කරනවා. අපේ රකලනුත් වගේ සුළු දේශපාලන පක්ෂ කීපයක් එහි නායකත්ව මණ්ඩලයක් නියෝජනය කරනවා. අපි දන්නවා රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, පරණිවි ගම්බරන්, රාධකෘෂ්ණන්, එතකොට දැන් අපි මේ කියපු පාට්ලි චම්පිකරණවක රාජිත් සේනාරත්න ඇමතිවරයාත් විදුවමම සමගි ජනබලවේගයේම උනාට ඔහුත් විවිධ සංවිධාන සමග කටයුතු කරනවා. ඉතින් මේ කණ්ඩායම් මොකද කරන්න කියන අදහස තිබුණා. රාජසේන රත්න ඇමතිවරයා සෞඛ්‍ය ඇමති ධුරය ලබා දෙනකන් ආණ්ඩුවට යන්නේ වගේ අදහසක් පළ වෙලා තිබුණා. දැන් කොහොම වුණත් සුළු දේශපාලන පක්ෂ, සමග ජන බලවේග නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂ යම් විදිහකට තීරණයක් ගන්න කියන අදහසක් තියෙනවා. ඒ අතරනුත් පළනිදි ගම්බරන් ඇමතිවරයා එහෙම පළනිදි ගම්බරන් හිටපු ඇමතිවරයා හැම ටිකක් පහු වෙන්නේ. විශේෂයෙන් වතු ජනතාවට බලපෑම් කරන අමාත්‍ය ධුරය දැන් ජීවන් තොණ්ඩමන් ඇමතිවරයාට ලබා දීලා තියෙනවා. එහෙම නොත් ඔවුන්ට වතු ජනතාවට ඍජුව වැඩ කරන වගකීමක් නොලැබෙන නිසා ඒක ටිකක් පස්සට යමින් ඉන්නවා කියලා වගේ අදහසක් තියෙනවා. ඒ අතරේ හරින් ප්‍රනාන්දු ඇමතිවරයා, ඉඩම් සහ සංචාරක ඇමතිවරයා, ඔහුගෙන් ඉඩම් විෂය ඉවත් කරන්න සූදානමක් තියෙනවා. ඒකට ඔහුත් කැමතියි කියලා වාර්තා වෙනවා. එතකොට අලුතින් අමාත්‍යවරු පත් වුණොත් ඔවුන්ට අලුත් විෂයන් බාර දෙන්න ඕන. එහෙම බැලුවොත් ඉඩම් ඇමතිවරේ කලුත්ෙන් පත් වෙයි වගේ අදහසක් තියෙනවා. ඉතින් මේ සියල්ල අතරේ ලහිලහියේ ටික ටික සූදානම් වෙන්නේ කැබිනට් සංශෝධනයට බව සඳහන් වෙනවා. දැන් කැබිනට් සංශෝධනය නොකර හිටියේ ජාත්‍යන්තර මූල්‍ය වාරිකයේ නායබට සරන්න පටන් ගන්නකම් දැන් පළමු නාය වාරිකය ලැබුණා. ඔවුන් මේ අමතර වියදම් කැබිනට් එක කරකිරීම පිළිබඳව නොකමැත්තෙන් සිටියට දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යන්න ලංකාවේ දෙහිම අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේ අවශ්‍යතාවයට සූදානම් වෙනවා ටික ටික කියන කාරණේ තමයි කලින්ට වඩා තහවුරු වෙමින් තියෙන්නේ.
දැන් එතකොට එහෙමනම් පුංචි ඡන්දයට මොකද වෙන්නේ? අපි දන්නා පසුගිය කාලවකවානුවේදී දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා. මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව එතකොට මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය, මුදල් නොමැති වීම නිසා ඔවුන්ගේ තීන්දුව තීරණ, එතකොට මුද්‍රණාලය සම්බන්ධව රජයේ මුද්‍රණාලය පැත්තෙන් අපිට වාර්තා වුණු තොරතුරු, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නට මුදල් නොලැබීම පිළිබඳව නොයෙකුත් කතාබහ සිදුවන අතරතුරේදී අප්‍රේල් මාසයේ 25 වෙනිදාට ඡන්දය කල් ගියා කියලා දැනුම් දුන්නා. හැබැයි දැන් මේ කාරණා අතරතුරේදී ජනාධිපතිවරණයක් පිළිබඳවත් යම් යම් ඉඟිපල වෙනවා. රනිල් වික්‍රමසිංහට පුළුවන්ද මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාව සිටින කාලය අතරතුරේදී ජනාධිපතිවරණයක් හැඳවන්න මේ වසර අගභාගයේදී? ඒ පිළිබඳවයි මීළඟ අවධානය. අපි කැමැති ශ්‍රී ලංකේ දේශපාලනයෙන් ඒ සම්බන්ධව වාර්තා වන තොරතුරු මීළඟට ඔබෙන් දැනගන්න මනෝජ්.
ඔව්, දැන් ජනාධිපතිවරයාගේ දුලකාරය අවුරුදු 5යි. අවුරුදු 4ක් ඉක්මවන තැන අවුරුද්දක් කලින් ජනාධිපතිවරයාක් කැඳවීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තියෙනවා. ඒක ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සිද්ධ වෙන දෙයක්. දැන් අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදිහට ඉන්න කාලේ අවුරුද්දක් කලින් ජනාධිපතිවරණේ තිබ්බා. ඉතින් දැනුත් එහෙම හැකියාව තියෙනවා, ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. හැබැයි ඒක කරන්න ඕන ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි. වෙන අයට ඡන්ද තියන්න, ඡන්ද ප්‍රකාශයට පත් කරන්න ජනාධිපතිවරයාගේ ඉදිරිය යවන්න බෑ. ජනාධිපතිවරයාට අභිමතයක් තියෙනවා නම් ඔහුට පුළුවන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න. එතකොට මේ වෙලාවේ ඡන්දයක් සමාජයෙන් ඉල්ලමින් ඉන්නවා. පුංචි ඡන්දයක් තමයි මෑත අවශ්‍යතාවයේ තියෙන්නේ. අර ඔබත් කිව්වා වගේ සල්ලි ඉල්ලමින් ඉති පුංචි ඡන්දයක් තියන්න. නමුත් ආණ්ඩුව කියන්නේ සල්ලි නෑ කියලා. හැබැයි ඒක කොච්චර කල් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්ද? එතකොට ආණ්ඩුවට යම් වෙලාවක කියන්න පුළුවන්, ඉතින් අපි ජාතික මැතිවරණයකට සූදානම් වෙමු, බලේ පෙරලන්න බෑනේ පුංචි ඡන්දකින් කියලා. ඉතින් එහෙම වුණොත් එතන ආණ්ඩුවට ටිකක් වාසිදායක ඡන්දේ බවට පේන්න තියෙන්නේ ජනාධිපතිවරණය. දැන් මේ වෙලාවේ සක්‍රීයව වැඩ කරන්නේ බලයට පත් කරපු ආණ්ඩුවේ ජනාධිපතිවරයා. එතකොට ජනාධිපතිවරණයකට ගිහිල්ලා පොහොට්ටුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උදව් කරවමින් යම් ප්‍රතිඵලයකට උත්සාහ කරන්න තියෙන අවස්ථාව ජනාධිපතිවරණේ තමයි. ඉතින් ඒ වෙනුවෙන් තමයි සූදානම් වෙනවා කියලා වාර්තා වෙන්නේ. එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් එක්ක වැඩ කරපු කාර්ය මණ්ඩලයේ ඉන්න ප්‍රබල කිහිප දෙනෙක් එතකොට ජනාධිපතිවරයාගේ ජනාධිපති වනසරන්ට උදව් කරන්න සූදානමින් ඉන්නවා කියලා කියනවා. ආණ්ඩුවේ දැන් ඉන්න කැබිනට් මණ්ඩලයේ ඉන්න කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම ඒ අතර ඉන්නවා කියලා වාර්තා වෙනවා. දැන් සමහර වෙලාවට සමහර නම් වශයෙන්ම කියනවා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා, එහෙම ජනාධිපතිවරයා ඇත්තක ටිකක් කිට්ටුවෙන් වැඩ කරනවා කියලා. එතකොට රොෂාන් රණසිංහ ඇමතිවරයා, ඒ ඇතුළුව කැබිනට් මණ්ඩලයේ ඉන්න ගොඩක් ඇමතිවරු ජනාධිපතිවරයාට ටිකක් කිට්ටුව වැඩ කරනවා කියලා වාර්තා වෙනවා. ඉතින් කොහොමත් පොහොට්ටුවත් බොහෝ විට රනිල් ක්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයකට උදව් කරයි කියලා තමයි දැනට කියවෙන්නේ. ඉතින් මේ කණ්ඩායම් එකතු වෙලා ජනාධිපතිවරණ සටන, එහෙම නැත්නම් ජනාධිපතිවරණයට සූදානම් වීමේ මෙහෙයුම් දියත් කරන්න වැඩ පටන් අරන් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
දැන් පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් එල්ල කරපු විශාල ව්‍යාපාරයක් බවට පත් වුණා මේ වෘත්තීය සමිති ව්‍යාපාරවල ක්‍රියාකාරකම්. දැන් ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරගත්තු වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යවීම සම්බන්ධවත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන වකටත් ප්‍රකාශනිකුත් කරනවා. ඒ සම්බන්ධව විවේචන මතවාද ඉදිරිපත් කරනවත් අපි දැක්කා. අතරතුරේදී ජනාධිපතිවරයාත් නිතරම කියන කාරණාවක් තමයි නීති අහසාමය කරකරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ හා සම්බන්ධව විශේෂයෙන්ම මේ වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යැවීම හා සම්බන්ධව වන මේ මතභේදාත්මක කාරණාව සම්බන්ධව අපි කැමැති මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු දැනගන්න. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ මතය සහ රජයේ මතය, ඒ වගේම අනිකුත් පාර්ශ්වවල මතය මේ සම්බන්ධයෙන්.
අපි දැක්ක පහුගිය කාලේ විවිධ උද්ඝෝෂණ තිබුණා, විරෝධතා තිබුණා, තම තමන්ගේ වෘත්ති අයිතිවාසිකම් දිනා ගන්න, තමන්ගේ විරෝධය පළ කරන්න ඉඩ දීලා තිබුණා. නමුත් පහුගිය කාලේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරානේ. එතන තිබුණා විදුලිය, එතකොට තෙල්, එතකොට සෞඛ්‍ය, මේ වගේ විෂයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරා. ඔබට මතකයි ගිය සතියේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩාල වුණා, ඉන්ධන හිඟයක් තියෙනවා, පෝලිං තියෙනවා වගේ අදහසුත් උමාරු වෙලා තිබුණා. එතකොට මේ කටයුතු සිද්ධ කරපු වෘත්තීය සමිති මූලිකත්වයේ ගත්ත අයට, එහෙම නැත්නම් වෘත්තීය සමිති නායකයන්ව අනිවාර්ය නිවාඩු යවන්න තීරණය කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් ලියුමකුත් ඒ සඳහා නිකුත් වෙලා තිබුණා. ඊට පස්සේ උන්ට ආපු කාරණේ තමයි මේ කණ්ඩායම් තමන්ගේ වත්කම් බැරකම් නිසි විදිහට කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාට බාර දීලා නැහැ කියලා. ඉතින් ඒ අනුව වත්කම් බැරකම් පනත උල්ලංඝනය වන ආකාරයටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒයින්ද ඊටරේවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කම්කරු අමාත්‍යාංශයේ පියවර අරගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. 1975 වත්කම් බැරකම් පනත අනුව රජයේ වගේම අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති නායකයෝ හැම අවුරුද්දකම වාර්ෂිකව තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් එහෙම නොකරපු නිසා තමයි ඔවුන්ට රහිව ක්‍රියාමාර්ග ගන්න යන්නේ. අපි දැක්කා ගිය සතියේම ඔවුන්ට මේ වෘත්තීය ක්‍රියාමාර්ග ගත්ත අයට අනිවාර්ය නිවාඩු යවුවා. එතකොට ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වුණා කියද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හම්බ වෙන්න මේ කණ්ඩායම් ගියා. මොකද පොහොට්ටුව නියෝජනය කරන වෘත්තීය සමිති නායකයනුත් ඒ අතර හිටියා. ඉතින් ඔවුන්ට යම් සහනයක් දෙන්න පුළුවන්ද කියලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කතා කරලා තිබුණා. කංචන විජේසේකර විශේෂ භාර ඇමතිවරයාට කතා කරලා තිබුණා. දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමකට මේක සොයා බලන්න දීලා තිබුණා. ඒ අනුව ඊයේ හවස ගිහිල්ලා මේ වෘත්තීය සමිති නායකයෝ අග්‍රාමාත්‍යවරයාවත් මුණ ගැහිලා තිබුණා. වෘත්තීය සමිති කටයුතු සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා ඉන්න පොහොට්ටුවේ ගාමිණී ලොකුගේ හිටපු ඇමතිවරයාත් මේ අවස්ථාවට ඇවිල්ලා තිබුණා. ඔවුන් කියන්නේ ඔවුන්ගේ තීරණය පසුපසට හරවන්න ඔවුන් උත්සාහ කරනවා, ඔවුන් නැවත රාජකාරිය පිහිටුවන්න මැදිහත් වෙනවා කියන එක ඔවුන් කියලා තිබෙනවා. දැන් ඊයේ අග්‍රාමාත්‍යවරයා හමු වීමෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. නමුත් අත්‍යවශ්‍ය සේවාවන් විදිහට පවතින සේවාවන් වලට බාධා කිරීමේ හේතුව මත ඔවුන්ට ක්‍රියාමාර්ග ගන්න ඔවුන් අනිවාර්ය නිවාඩු යවනවා කියන එක තීරවම සඳහන් වෙලා තිබෙනවා.
එනේ අතරතුරේදී ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව මේ ඉන්ධන බෙදා හැරීමේ අයිතිය තියෙනවනේ මේ ඉන්දියන් ඔයිල් සමාගමටත්. දැන් තවත් රටවල් මේකට එකතු වෙයිද? ඛනිජ තෙල් සංස්ථාවේ මේ පිරුම්හල් වලින් කොටසක් විදේශීය සමාගම්වලට පවරයිද යම් කතාබහක් තියෙනවා මේ සම්බන්ධව. ඇත්තටම මේ මනෝජ් මොනවද මේ පිළිබඳව තියෙන සාකච්ඡා සහ ඇයි මේ වගේ දෙයක් සිදුවන්නට යන්නේ, මෙහි පසුපස තියෙන මේ මූලික අරමුණ මොකක්ද කියන කාරණාව සැකහැර දැනගත යුතුයි. මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු?
තෙල් කියන්නේ අරගලයට කණ්ඩායම් එකතු වෙන්න පහුගිය කාලේ ප්‍රධාන හේතුවක් වුණු සාධකයක් බවට පත් වුණා. වැඩිපුර තිබුණේ තෙල් පෝලිං, දවස් ගණන් පෝලිං වල හිටියා. ඊට පස්සේ ආයෙමත් සාකච්ඡා වෙන්න ගත්තා. රජයේ තවදුරටත් ව්‍යාපාර කළ යුතුද නැද්ද? ඊට පස්සේ සංසන්දනය කරන්න ගත්තා. සිපෙට්කෝ එක පාඩු ලබද්දී අඩු චෙක් ප්‍රමාණයක් තියෙන IOC එක ලාභ ලබන්නේ කොහොමද? සිපෙට්කෝ එක කොච්චර පාඩු වෙනවද, අඩු තෙල් ෂෙඩ් ප්‍රමාණයක් පාවිච්චි කරලා අයෝසි එක කොච්චර ලාභ ගන්නවද, මේ වගේ සාකච්ඡා තිබුණා. ඒ අතරේ රජයේ බිස්නස් කළ යුතුද නැද්ද කියන සාකච්ඡාවත් ඉදිරියට ඇවිල්ලා තිබුණා. ඒ අනුව තමයි දැන් ලංකාවේ පිරිපහද වූ ක්ෂේත්‍ර කීපයක්, ඉන්ධන පෙරෝමල් කීපයක් විදේශයේ සමාගම් වලට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු කරන්න ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. විශේෂයෙන් චීනය, ජපානය, ඉන්දියාව කියන රටවල් තුනට ඒ අනුව අවස්ථාව ලබා දීලා තියෙනවා. හම්බන්තොට පිරිපහදුවකට ඉඩ දීලා තියෙනවා චීනයට. එතකොට ඉන්දියාවයි ජපානයයි ත්‍රිකුණාමලයේදී පිරිපහදුව පවත්වගෙන යන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී මේ අවුරුදු කාලේ ඉන්දියාවට යන්න සූදානමක් තියෙනවා. එහිදී මේ තෙල් ටැංකිය ගැන සාකච්ඡා කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය 61ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක පියවරක් විදිහට ඉන්දියාව අලුත් තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඉන්දියාවට ගියාට පස්සේ මේ සම්බන්ධයෙන් වැදගත් තීරණ ගන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. එතකොට ඉන්දියාවත් එක්ක තුන්වෙනි පාර්ශවයක් විදිහට ත්‍රිකුණාමල තෙල් ටැංකි ව්‍යාපෘතියට ජපානය එකතු වෙන්න තීරණය කරලා තියෙනවා. එතකොට ත්‍රිකුණාමලය එහෙම වෙද්දී හම්බන්තොටදී චීනය තමන්ගේ පිරිපහදු කටයුතු පවත්වගෙන යන්න නිර්ණය වෙලා තියෙනවා. ස්පිනොපැක් ආයතනය චීනයේ, ඔවුන් තමයි හම්බන්තොට වරායේ භූමි තෙල් පිරිපහදුවකුත් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව බලනකොට ඉස්සරහට තරගකාරී මිල ගණන් යටතේ, ඒ කියන්නේ කියන ගානට නෙමෙයි තරගකාරීව තෙල් මිලට ගන්න රටවල් කිහිපයක මෙහෙයුම් ඇතුලේ ශ්‍රී ලංකාවේ පාරිභෝජනයට අවස්ථාව ලැබෙන්නේ. මේ යටතේ ත්‍රිපිටකෝ එකේ ෂෙඩ් විශාල ප්‍රමාණයකුත් මේ සමාගම් වලට පවත්වගෙන යන්න ඉඩ දෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
මනෝජ්, මේක මේ අතුරු ප්‍රශ්නයක්. මට මතකයි පසුගිය කාලවකවානුවේදී කිව්වා නේද මේ ත්‍රිකුණාමලයේ ඉන්දියාව සතුව තිබුණු මේ තෙල් ටැංකි නැවත ශ්‍රී ලංකා රජයට බාර දීමක් සිදු වුණා කියලා. දැන් එහෙම බැලුවොත් එහෙම ඉන්දියාවත් ජපානයත් එකතු වෙලා කොහොමද මේ ශ්‍රී ලංකාවේ රජයට නැවතත් බාර දීලා තියෙන මේ දේපල පරිහරණය කරමින් ඔවුන් තෙල් ටැංකි සඳහා නව ව්‍යාපෘතියක් එතන දියත් කරන්නේ?
ඔය පහුගිය කාලේ අපි සාකච්ඡා කරා, ඔබට මතකයි උදේගම්මන්පිල ඇමතිවරයා ඉන්න කාලේ අර ව්‍යාපෘතියක් එක්ක ප්‍රවර්ධන වැඩසටහනකුත් එක්ක මේ විශේෂ ව්‍යාපෘතියක් ගියා ලංකාවට තෙල් ටැංකි බාර ගැනීම පිළිබඳව. ඊට පස්සේ ඒකේ තවත් කොටසක් ඉන්දියානු සමාගමත් එක්ක ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ඔතන තෙල් ටැංකි 99ක් තියෙනවානේ. ඒවයි යම් කොටසක් තමයි ඔවුන් සතුව තිබුණේ. ශ්‍රී ලංකාව සතුවත් විශාල කොටසක් තිබුණා. ඒ අතරේ දිරාගිය ටැංකිත් තියෙනවා. ඉතින් මේවා නවීකරණය කරලා අලුත් වැඩියා කරලා එක පැත්තකින් තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් අලුතෙන් ඔවුන් ගොඩනගන්න සූදානම් වෙනවා යම් ප්‍රමාණයක්. එතකොට ඒක රාශී කරන ස්ථාන, ඉතින් ඒවත් පාවිච්චි කරලා තමයි අලුත් සමාගම් විදියට කටයුතු කරන්නේ. එතකොට ඔය ත්‍රිකුණාමලයේ ඉතුරු වෙන්නේ ඉන්දියාවයි ජපානයයි, චීනය හම්බන්තොට තමයි යන්නේ.
හොඳයි, අවසාන වශයෙන් අවධානයට ලක් කරමු මේ IMF ණය පිළිබඳව වන පසු විපරමක් කරන්නට ජනාධිපතිවරයා කමිටුවක් පත් කළ තියෙනවා. ඒ පිළිබඳව අපි දැක්ක IMF මේ ණය ලබා දීමේදී ඉදිරිපත් කරපු කොන්දේසි පිළිබඳව පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් විවාද පවතුනා. ඒ කොන්දේසි ඇතුළත් ඒ ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා විපක්ෂයෙන් ඉල්ලීමකුත් සිදු කරන ලැබුවා. මේ මොකද්ද මේ කමිටුව මගින් සිදුවන්නට යන්නේ?
ඔව්, මේ ණය කොයි ආකාරයෙන්ද ණය වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ඒ ගැන හොයලා බලන්න පසු විපරම් කරන්න තමයි පසු විපරම් කමිටුවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කරලා තියෙන්නේ. විද්වතුන් කීප දෙනෙකුත් ඒකට ඇතුළත් කරනවා කියලා වාර්තා වෙනවා. ඊට අමතරව නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ අධිපතිවරයා, එතකොට මහින්ද සිරිවර්ධන මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා, සාගල රත්නායක ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි, මේ ඇතුළු කණ්ඩායමක් තමයි පත් කරන්නේ. එතකොට මේ කමිටුව කොහොමද කටයුතු කරන්න කියලා කැබිනට් එකටත් මේ යෝජනාවක් ඉදිරිපත් කරලා කැබිනට් අනුමැතියත් ලබා ගන්න දැන් සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ IMF ක්‍රියාවලියේ නිරත වීමෙන් සිදුවන තත්වයන් පිළිබඳව පසු විපරම් කළා. බදු ප්‍රතිපත්ති වෙන්න පුළුවන්, බදු ප්‍රතිශත වෙනස් කිරීම වෙන්න පුළුවන්, එතකොට ඍජු බදු ඉහළ නැංවීම, වක්‍ර බදු අඩු කිරීම, මේ ආදී අවශ්‍යතා සොයලා බලන එකත් මේ කණ්ඩායමට මේ විශේෂඥ කමිටුවට පැවරෙන කාර්යයක්. එතකොට මේ IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැනත් මේ කමිටුව සොයා බලන්න නියමිත වෙලා තියෙනවා. ණය ගත්තා වගේම ඒක කොහොමද යොදවන්නේ, ඒ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ කොහොමද කියලා පසු විපරම් කරලා ජනාධිපතිවරයාට වාර්තා කිරීම තමයි මේ කණ්ඩායමට පැවරලා තියෙන කාර්යභාරය.
ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවලයි සුපුරුදු පරිදි මේ ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික කාරණා ඇතුළු අනෙකුත් ප්‍රමුඛතම ප්‍රවෘත්ති මේ වටිනාකම් සහිත තොරතුරු ඉදිරිපත් කරන්නට SBS සිංහල සේවය සමගින් සම්බන්ධ වුණේ. මනෝජ් බොහොම ස්තුතියි. යලිත් ලබන සඳදා අපි හමු වෙමු. ආයිබෝවන්.
බොහොම ස්තුතියි දිලොක්සි. ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.